ගරු සඳියු විරක්කොඩි මෙතුම මිනිත්තු 6ක් තියෙනවා.
ගරු මුලාසනාරුන්ද මන්ත්‍රීතුමනි මිනිසු අතමාරක්. ගරු මුලාසනාරුන්ද මන්ත්‍රීතුමනි අද අපේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මේ රටේ සියලු දේශපාලඥයන් පිළිබඳව වපරැහෙන් බලන්නේ එහෙම නැත්නම් වෛරයෙන් බලන මට්ටමට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් පත් කරලා තියෙනවා. අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන උදවිය හැටියට ජනතාව අපිව පාර්ලිමේන්තුවට පත් කරන්නේ මේ රට සංවර්ධනය කරන්න, මේ රටේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති ආරක්ෂා කරන්න, දූෂණයෙන් වංචාවෙන් තොර වග කියන ආණ්ඩුවක් ජනතාවට ලබා දෙන්න. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක 22 වැනි වතාවටත් 1994 ඉඳන් හැමදාම විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කිය කිය එදාට ගැලපෙන ආකාරයට ජනතාවට යම් වෙනසක් කරා කියලා පෙන්වන්න කෑල්ලක් සංශෝධනය කළා. ජනතාව මුලා කරන ආකාරයට වෙනස්කම් අපි දිගින් දිගටම ගෙනල්ලා තියෙනවා. දැන් වර්තමානයේ අරගලයකින් තරුණ තරුණියෝ ජනතාව එළියට බැස්සම අපි සියලු දෙනා කලබල වෙලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් කරන්න ඕන කියලා, විධායක ජනාධිපතිගේ බලතල අඩු කරන්න ඕන කියලා, විධායක ජනාධිපතිගේ බලතල අඩු කළා, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා, විගණනය ඇති කරලා ප්‍රසම්පාදනය විනිවිදාකාරයෙන් ක්‍රියාත්මක කළා, වැඩපිළිවෙලක් දෙනවා කියලා ජනතාවට බලාපොරොත්තුවක් දුන්නා. එහෙම කියලා 22 වැනි සංශෝධනය අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමා අපිත් එක්ක විපක්ෂේ ඉන්න කාලේ බොහොම උනන්දුවෙන් මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කළා, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ගිහින් දුන්නා. එතුමා ඇත්තටම හදවතින්ම මේ වෙනස කරන්න ඕන හින්දා ආණ්ඩු පක්ෂේ ගිහිල්ලා ඇමතිකම ගත්තා. හැබැයි ඔබතුමා හදවතින් දුක් වෙනවා ඇති කියන්න බැරි වුණාට කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට ඔබතුමා අපි එදා කරන්න හදපු වෙනස නෙමෙයි පාර්ලිමේන්තුවට ආවේ. මේ සංශෝධනයත් එක්ක විධායක ජනාධිපතිවරයාගේ මොන බලයද අඩු වෙලා තියෙන්නේ? විධායක ජනාධිපතිට ඕනම කැබිනට් සමාජිකයෙක් තමන්ගේ අභිමතයට අනුව වෙනස් කරන්න පුළුවන්. තමන්ට කැමති අගමැති පත් කරගන්න පුළුවන් ඔහුගේ අභිමතයට අනුව. විධායක ජනාධිපතිට ඕන නම් 30 දෙනෙක් වුණාට කැබිනට් එක පාර්ලිමේන්තුවට ගෙනල්ලා යෝජනාවක් දැන් අද ඡන්දෙ දෙන 150ම ඕන නම් ඇමතිලා පත් කරගන්න පුළුවන්. කොමිෂන් සභාව ගැන අපි කතා කරාට කොමිෂන් සභාව පත් කරන්නට මඟ පෑදුවට ජනාධිපතිවරයාට අභිමතය තියෙනවා පත් නොකර ඉන්න. ඉතිහාසයේ මේ තත්වයම තියෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිම කොමිෂමක් පත් කරේ නැහැ. ඉතින් එතකොට රටේ ජනතාවට සැකයක් ඇති වෙනවා මේ ජනාධිපතිවරයාත් ඒකම කරයිද කියලා. කිසිදු බලතලයක් ජනාධිපතිවරයාගේ වෙනස් වෙන්නේ නැහැ කියන එක අපිට ජනතාවට මේ මොහොතේ කියන්න සිද්ධ වෙලා තියෙනවා. මේ හදන්නේ නැවතත් අපි රෞම යවන්නද කියන සැකය ජනතාවට අප කෙරෙහි මතු වෙනවා. මේ මොහොතේ අපට මන්ත්‍රීවරු හැටියට වගකීම දරන්න සිද්ධ වෙනවා. කොමිෂන් සභාවල මතයක් තියෙනවා ඉන්ඩිපෙන්ඩන් ස්වාධීන කණ්ඩායම වැඩි වෙන්න ඕන කියලා. ස්වාධීන කණ්ඩායම වැඩි වෙන්න වෙනවා කියලා. නමුත් ස්වාධීන කණ්ඩායම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. දේශපාලනික නොවන ස්වාධීන නොවන දැන් 17 වැනි සංශෝධනය යටතේ පත් කරපු ව්‍යවස්ථාදායක සභාවේ දේශපාලනික නොවන සමාජිකයෙක් තමයි අපේ විග්නේශ්වර මැතිතුමා. එතුමා සභාවට ආවේ දේශපාලනික නොවන සමාජිකයෙක් හැටියට. අද එතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඉතින් එතුමාගේ ඇඟේ දේශපාලනේ තිබුණේ නැද්ද, තියුණාද නැද්ද, මතයක් තිබුණාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. එනිසා මේවා දැන් අපි දන්න විදියට ජනාධිපතිතුමා කියලා තියෙන වගකීමෙන් පොට්ටුවට ගැළපෙන ඒ අයට ගැළපෙන කට්ටිය තමයි සමාජිකයන් හැටියට දාන්නේ නැත්නම් පත් කරන්නේ නැහැ කියලා. සහයෝගය ලබා ගැනීම සඳහා. ඔව්. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? අපි දන්නවා පත් කරපු සමාජිකයන් හිතන හිතන කට්ටියට. දැන් අපේ විජේදාස රාජපක්ෂ ජනාධිපති මැතිතුමාම දන්නවා මානව හිමිකම් කොමිෂන් සභාවට පත් කරපු රෝහිණී මාරසිංහ කියන්නේ කුප්‍රකට විනිශ්චකාරවරියෙක්. අපකීර්තිමත් විනිශ්චකාරවරියෙක්. නමුත් පත් කරා. මුලාසුරාද මන්ත්‍රීතුමනි, මේ වගේ තත්ත්වයක් තියෙද්දි ඇයි අපි මේ අපිට මොකද්ද මහජන නියෝජිත හැටියට නඩත් කරන්න වෙලා තියෙන්නේ? මේ කොමිෂන් සභාව පත් වෙන හින්දා ඒව හරියට ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම කරයිද කියලා බලන්න. එහෙම කරයි කියලා හිතලා ඒ තුලින් හොදක් වෙයි කියලා හිතලා අපිට හිතෙනවා මේක අර බිගිනින් නෙමෙයි, beginning of a beginning of a beginning to see a light at the furthest corner of the tunnel.
Thank you.
එහෙම හිතලා තමයි ගරු මන්ත්‍රීතුමනි සහයෝගය දෙන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් මේකේ කිසිම දෙයක් නැහැ. මේක ජනතාවට කරන ලොකුම ප්‍රෝඩාවක් කියලා මේ මොහොතේ කියන්න වෙනවා.
බොහොම ස්තුතියි ගරු මුජිබුල් රහමාන් මහත්මයා.
සූදී ගරු සභාපතිතුමනි,
මිනිත්තු 9ක් තියෙනවා.
අද විශේෂයෙන්ම මේ 22 වෙනි සංශෝධනය කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. දැන් අපි දන්නවා මේ 22 වෙනි සංශෝධනය ආණ්ඩුව ගේන්නේ විශේෂයෙන්ම අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙලා ජාත්‍යන්තර වශයෙන්ුත් ආණ්ඩුවට යම්කිසි ආකාරයේ පීඩනයක් තිබෙනවා. තමන්ට අවශ්‍ය ඒ කටයුතු සඳහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ඒ ප්‍රතිසංස්කරණ ගේන්න ඕනේ කියන එක ජාත්‍යන්තර වශයෙන් යම් පීඩනයක් ආණ්ඩුවට තියෙනවා. හොර ආණ්ඩුව අද 22 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කරලා තියෙනවා. අපි දන්නවා ගරු සභාපතිතුමනි 94 ඉඳන් මේ රටේ ජනතාව කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය හවුසි කරන්න. ඒක තමයි චන්ද්‍රිකා නෝනාත් කිව්වේ ඇවිල්ලා. ඊළඟට මහින්ද රාජපක්ෂ මැතිතුමා මට මතකයි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක 2005 අර නුවර ගිහිල්ලා අස්සම් කරලා කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අවෝසි කරනවායි කියලා. ඒ වගේම 2015 මෛත්‍රී මහත්තයාත් ඕක කිව්වා අවෝසි කරනවායි කියලා. මේ රටේ ජනතාවට සියලුම ජනාධිපතිවරු පොරොන්දු වුණා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. විධායක ජනාධිපති ක්‍රමය අවෝසි කරනවා. නමුත් අපිට පේන්න තියෙන දේ තමයි කවුරුවත් ඒ වැඩේ කරේ නැහැ. කරේ හැමදාම අපි මේ අවුරුදු 47ක් පැරණි මේ පරණ වාහනේ අලුත් වැඩියා කරන එක තමයි හැමදාම කරලා තියෙන්නේ. අවුරුදු 44ක් පැරණි මේ 78 ව්‍යවස්ථාවට හැමදාම සංශෝධන ගෙනල්ලා තියෙනවා. අපි හැමදාම කරේ අර නට්ටද කරන එක විතරයි. අපි මේක කරන්න කවුරුවත් කියනවා කරන්නේ නැහැ. එතකොට අද වෙනකොට අපිට පේනවා ලංකාවේ ජනතාව, අපේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ සංශෝධන නෙමෙයි. මේ රටේ ජනතාව පාරට බෑලා උද්ඝෝෂණය කරලා මේ පෞගේ මාස ටිකේම ඉල්ලුවේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කියලා, අලුත් ප්‍රතිසංස්කරණ ගේන්න කියලා, අලුත් රටක් හදන්න අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කියලා රටේ ජනතාව උද්ඝෝෂණය කරා. නමුත් අපිට පේන්න තියෙනවා ඒක කරන්නේ නැතුව දැන් පොඩි සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. දැයි පොඩි සංශෝධනය ගෙනල්ලා පෙන්වන්න හදනවා මේක ලොකුයි කියලා. අපි කියනවා මේ 22 මදි. අඩුව ගානේ 19 ගේන්න තිබුණා. 19 නෙමෙයි ඊට වඩා අඩු එකක් දැන් මේ ගෙනල්ලා තියෙන 22. ඊළඟට ගරු සභාපතිතුමනි මතක තියාගන්න 19 සංශෝධනය අපි එදා ගෙනාවා. 19ට මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොමලා ඡන්දය දුන්නා. එක මන්ත්‍රීවරයෙක්ව හැරෙන්න ඡන්දය දීලා අන්තිමට ඒක ජයග්‍රහණය කරලා ඒක අඩුපාඩු තියෙනවා නම් අදාගෙන ඉස්සරහට යන්න තිබුණා. නමුත් අපි දෙක 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා ඇවිල්ලා අන්තිමට 20 සංශෝධනය ගෙනල්ලා 19 රිවර්ස් කරා. 19 ආපසු හැරවුවා. හරෝලා සම්පූර්ණයෙන්ම මොකද්ද කරේ? ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කරලා අද වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට අදගෙන ගිහිල්ලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් අර විශ්වට ඡන්දේ දීපු උදවිය ඔක්කොම ඉන්නේ අර ඇති කෙහෙල් කාපු උගුඩුව වගේ තමයි දැන් ඉන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ආ ඒ දෙයය වගේ තමයි දැන් ඉන්නේ විශ්වට ඡන්දේ දීපු උදවිය. දැන් අර වමහර ගන්න බැරුව ඉන්නවා. මම මතක් කරන්න ඕනේ දැන් ඒගොල්ලෝ ඉනවා වමහර ගන්න බැරුව. දැන් 14 ඡන්දේ දීපු මිනිස්සුත් ඉන්නවා. 18ට දීපු අයත් ඉන්නවා. 19ට දීපු අයත් ඉන්නවා. 20ට දීපු අයත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ ඉන්නවා 13 දෙනෙක් ඉන්නවා ඇමතුමනි තමුන්නාන්සලාගේ පැත්තේ 13ක් ඉන්නවා 19ටයි 20ටයි ඡන්දේ දීපු උදවිය 53ක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ අපි නම් සන්තෝෂ වෙනවා අපි එදා හිටපු ප්‍රතිපත්තියේම සමගි ජන බලවේගයේ හැටියට අපි එදා 19 ආරක්ෂා කරා එදා අපි 20 ගේනකොට කිව්වා මේ රට විනාශ වෙනවායි කියලා නමුත් එදා තමුන්නාන්සලා ඒක පිළිගත්තේ නැහැ පිළිගන්නේ නැතුව මේක ගෙනල්ලා විනාශ කරලා දැම්මා ඊළඟට අපිට අපි කියන්න ඕනේ අපි සන්තෝෂ වෙනවා අපි ඉන්න ස්ථාවරය පිළිබඳව අපේ නායකයෝ වෙනස් වුණයි කියලා අපි අලුත් නායකයෙක් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙලා අපි මේ ප්‍රතිපත්ති වෙනස් කරේ නැහැ අපි එදා එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන ඒ දරපු මතේ අද වෙනකන් අපි ඒ දරන්න පුළුවන් හයියේ ශක්තිය අපිට ලැබිලා තියෙනවා නමුත් තමුන්නාන්සලා කාලෙන් කාලෙට රාජපක්ෂ පවුලේ බලය තාහුරු කරන්න සංශෝධන ගෙනල්ලා රට විනාශ කරලා දැම්මා දැන් 2010 කවුද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා ඉඳලා 18 ගෙනාවා 18 ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අර 17 අවෝසි කරලා 18 ගෙනල්ලා එතුමාව ශක්තිමත් කරන්න ගෙනාවා දැන් ඊළඟට 2020 අලි ශාබ්‍රි අධිකරණ මැතිතුමා ගෙනාවා 25 සංශෝධනේ ඒ කාව ශක්තිමත් කරන්නද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශක්තිමත් කරන්න එතකොට මේ හැමදාම මේ සංශෝධන කනල්ල තමුන්නාන්සල කරලා තියෙන්නේ එකම පවුලේ දෙදෙනෙක්ව ශක්තිමත් කරන්න. ඒ කියන්නේ රාජපක්ෂ පවුලට ඕන විදියට විවස්ථාව වෙනස් කරන්න තමුන්නාන්සල හැමදාම සංශෝධන කරලා මේ රට විනාශ කරලා දැම්මා. අද ඒක තමයි තමුන්නාන්සල දැන් රිවර්ස් එකේ ඉන්නේ. මේ රිවර්ස් එකේ ප්‍රමාණය මදි. නමුත් ඔය තරම් හරි රිවර්ස් එක වුණාට කමක් නැහැ කියලා අපි කියන්න කැමැති. ඊළඟට මොකද්ද කරේ? දැන් ඊළඟට බැසිල් රාජපක්ෂව පාර්ලිමේන්තුවට ගේන්න උනාම දිත්තපුර සභාවේ ගෙනාවා. ගෙනාලා ඒකට අත ඉස්සුවා. දැන් බැසිල් රාජපක්ෂ එපා කියලා හිතන අය තමුන්නාන්සලාගේ පැත්තේ කට්ටියක් ඉන්නවා බැසිල් දැන් එපා කියලා. දැන් කියනවා 22ට අපි පක්ෂයි අපි දිත්තපුර සභාවේ එපා කියලා. ඒ කියන්නේ එක කාලයකට බැසිල් ඕන වුණාම දිත්තපුර සභාවට පක්ෂෝ ඡන්දේ දුන්නා බැසිල් එපා වුණාම දැන් කියනවා අපි දිත්තපුර සභාවට විරුද්ධයි කියලා. මොකද්ද? හැම සභාපතිතුමනි ප්‍රතිපත්තියක් නැතිකම මේ ප්‍රතිපත්තියක් නැතිකම හින්දා අද තමුන්නාන්සේලාගේ මේ ප්‍රතිපත්තියක් නැති හින්දා මේ රට විනාශ වෙලා තියෙනවා. තමුන්නාන්සේලා කාලෙන් කාලෙට රාජපක්ෂ පවුලේ වොමනාවල් ඉෂ්ට කරන්න කියලා අද මේ රටේ ආර්ථිකය වලපල්ලට දාලා දාලා තියෙනවා. ඒක තමයි මේ රටේ යථාර්ථය වෙලා තියෙනවා. ඒ හින්දා මතක තියාගන්න විශ්වගෙනාවේ තමන්ගේ ස්වාමියාව ආරක්ෂා කරගන්න තමයි විශ්වගෙනාවේ. ගරු සභාපතිතුමනි මම එක වාක්‍යයක් කියවන්න ඕනේ. මේක තමයි 2020 ඔක්තෝබර් මාසේ 21 වෙනිදා. ඒ කියන්නේ හෙට වගේ දවසක මේ අලි ශබ්‍රි අධිකරණ ඇමතිතුමා මේ 20 සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කතාවේ කෙටි කෑල්ලක් මම මතක් කරලා කියන්නම්. එතුමා මේ සභාව නොමග යවන්න කොයිතරම් බොරු කියලා තියනවාද කියලා. එතුමා කියනවා ඉඳගෙන දාර්ථන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු වෙලාවෙත් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙනාපු වෙලාවෙත් එකම පුද්ගලයා තමයි අගමැතිවරයා. හිටපු නායකයා වන රනිල් වික්‍රමසිංහ මහත්තයයි. ඒ මහත්තයට මේ රටේ ජනාධිපතිවරයෙකු වශයෙන් තෝරාපත් වෙන්න බැරි වුණු හින්දා දෙවතාවක්ම පෙරදුන හින්දා ජනාධිපතිවරයාගේ බලය කුමන්ත්‍රණයකින් ලබා ගැනීම සඳහා තමයි 17 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ගෙනාවේ කියලා කවුද මේ කියන්නේ? තමුන්නාන්සලගේ හිටපු අධිකරණ ඇමතිතුමා. දැන් මොකද්ද කියන්නේ? දැන් කවුද මේ රටේ ජනාධිපති? දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ. එයා කියනවා රනිල් වික්‍රමසිංහ 19 ගෙනාවේ එයාට ජනාධිපති වෙන්න බැරි හින්දාලු. එතකොට දැන් අපි අහනවා අධිකරණ හිටපු අධිකරණ ඇමතිතුමාගෙන් දැන් 22 ගේන්නේ මොකටද? ඒකට උත්තර දෙන්නකෝ. දැන් එයා කියනවා 20 ගෙනාවේ එයා 19 ගෙනාවේ රනිල්ට මේ රටේ ජනාධිපති වෙරි බැරි හින්දා ජනාධිපතිවරයාගේ බලතල ටික ගන්න කියලා. දැන් 22 ගේන්නේ. එහෙනම් අපි ආනවා අධිකරණ හිටපු අගම අධිකරණ ඇමතිවරයාගෙන් තමුන්නාන්සේ 22කට පක්ෂව ඡන්දේ දෙනවද කියලා කියන්න ඕනේ. මොකද දන්නවද? බොරු කියලා.
මේ රටේ ජනතාව බොරු කියලා රටේ ජනතාවට විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවත් නොමග යවුවා පාර්ලිමේන්තුවට බොරු කිව්වා ඒ හින්දා ඒ ඔක්කොම කරලා අද විනාශ කරා මේ රට ගරු සභාපතිතුමනි ඒකේ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා අපි එදා 20 වෙනි සංශෝධනය ගේනකොට අපි එදා මේක පැහැදිලිව මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන අපි පැහැදිලිව අපි පෙන්වලා දුන්නා මේ අපරාධය කරන්න එපා මේ 19 අඩුපාඩු තියෙනවා නම් අපි අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යමු නමුත් මේ කරපු ප්‍රතිසංස්කරණ ආරක්ෂා කරගෙන යමු කියලා අපි කිව්වා නමුත් තමුන්නාන්සලා එදා ඇවිල්ලා රාජපක්ෂලට බලය දෙන්න රාජපක්ෂේ පවුලේ වමනාවල් ලිස්ට් කරන්න රාජපක්ෂලට කඩේ ගිහිල්ලා රාජපක්ෂලගේ වහල්ලු හැටියට රාජපක්ෂල කියන විදියට ඡන්දේ පාවිච්චි කරලා අද ඒ විධායක ජනාධිපතිකමේ අසීමිත බලතල ගෝඨාභය රාජපක්ෂල ලබා දීලා සම්පූර්ණයෙන්ම අපේ ආර්ථිකය අද වලපල්ලට යවලා තියෙනවා ගරු සභාපතිතුමනි ඒකෙන් පේන්න තියෙන දේ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු වරප්‍රසාද වෙනුවෙන් ඡන්ද පාවිච්චි කරලා තියෙනවා ඇමතිකම ගන්න 19ට ඡන්දේ දුලා තිනවා 20ට ඡන්දේ දීලා තිනවා 18ට ඡන්දේ දීලා තිනවා 14ට ඡන්දේ දීලා තිනවා ඒ මොකටද හැම එක්කෙනාම ඇමතිකම ගන්න ආණ්ඩුවේ වරප්‍රසාද ගන්න රටේ ජනතාව වෙනුවෙන් නෙමෙයි Tamanට අවශ්‍ය දේවල් කරගන්න මේ රටේ ජනතාවගේ අභිලාෂයන් වලට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරපු 53 දෙනෙක් තාම මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා මං හිතන්නේ දැන් ඉන්න අධිකරණ ඇමතිතුමාත් 20ට ඡන්දේ දුන්නා මයිත්‍රායිතු ඔබතුමා දැන් කනගාටු වෙනවා ඇති. නමුත් ඒ කනගාටුවෙන් ගති කරන ඇමතිතුමා රටේ ජනතාවට වැඩක් නැහැ. ඔබතුමා එදා ඓතිහාසිකව මේ වැරදි තීන්දුව
ඔබතුමා වගේ
මේ නීති ශාස්ත්‍රය පිළිබඳව දන්නේ ඔබතුමා වගේ නීති පොත් ගණනාවක් ලියපු කෙනෙක් එහෙම කෙනෙක්
ඇවිල්ලා
එදා 20 වෙනි සංශෝධනයේ අත උස්සනකොට අපිටත් හිතුණා මොකද්ද ඔබතුමා මේ එදා කරපු මේ පිස්සු වැඩේ කියලා. ඒකෙන් ඔබතුමා
මේ
රටේ අවසන් කරන්න මේ රටේ ජනතාවට වැරදි ආදර්ශයක් ලබා දුන්නා. ඒ හින්දා අපි කියනවා සභාපතිතුමනි අපිට පේනවා 22 ප්‍රමාණවත් නැහැ. අපි කියනවා 19ට යමු. නමුත් 22 හරි ගේන්න. මොකද අපිට තියෙනවා මේ රටට අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඒ හින්දා අපි කියනවා අවසන් වශයෙන් එක දෙයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා ඉන්න කාලේ විවස්ථා සභාවක් හැදුවා අලුත් විවස්ථාවක් ගේන්න කෝටි ගණන් මුදල් වියදම් කරලා ඒ සභාව රටවටේම ගියා අලුත් විවස්ථාවක් හදන්න ඒ හින්දා අපි කියනවා ඒ විවස්ථාව සභාව අදකෝ ඒ විවස්ථාව ඉදිරිපත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාට
කියමි
වචන ස්වල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි
ගරු සීවි ගරු ඇමතිතුමා
අපත්තුමනි ගරු මුජිබි රහමාන් මන්ත්‍රීතුමා 20 වෙනි සංශෝධනයට ඡන්දේ දීම පිළිබඳව ප්‍රකාශ කරා මම කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තීරීපත් වුණු මන්ත්‍රීවරයෙක් විදිහට එම ආණ්ඩුවේ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරපු වෙලාවේ අපි යෝජනා 10ක් ඉදිරිපත් කළා ඒ 20 වෙනි සංශෝධනයේ තිබුණු භයානක ප්‍රතිපාදන ඉවත් කරන්න ඕන කියලා එතකොට ඒ ප්‍රතිපාදන ඉවත් කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා සමග අපි 20ක කණ්ඩායමක් ගිහිල්ලා දිගින් දිගටම සාකච්ඡා කරා ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා මෙතන ඉන්නවා එතුමා සාක්ෂි දරනවා ගරු විමල් වීරවංශ මැතිතුමත් හිටියා අපි 20ක කණ්ඩායම ගිහිල්ලා එදා ඒ 20 තිබුණු භයානක ප්‍රතිඵල ගෙන දෙන කරුණු 10කින් අපි 7ක් වෙනස් කරගත්ත තිබුණු තත්වෙට ගේන්න තව කරුණු 2ක් තිබුණා ඒ දෙක පිළිබඳව අපි අතරමැද තැනකට ආවා. උදාහරණයකට ගත්තොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරීමේ බලය අවුරුද්දකින් පුළුවන් කියලායි ඒක තිබුණේ. ඒක අපි දෙකමාර බවට පත් කරගත්තා. ඒ අනුව අපි ඉදිරිපත් කරපු ඒ යෝජනා 10න් 7ක් අපි ජයග්‍රහණය කරා 2ක් අපි මධ්‍යස්ථ තැනකට ආවා. ද්විත්ව පුරේෂිභාවය පිළිබඳව කාර්යනීති විතරක් එතුමා එකඟ වුණේ නැහැ. හැබැයි අපි 20 දෙනාට පැහැදිලි පොරොන්දුවක් දුන්නා. අවුරුද්දක් ඇතුළත අලුත් විවස්ථාව ගෙනල්ලා ඒ ද්විත්ව පුරේෂිභාවය පිළිබඳ කාරණේ අහෝසි කරනවා කියලා. ඒ පිළිබඳව ඊට පහුවෙන් දින ගරු වාසුදේව ඇමතිතුමා නානායක්කාර ඇමතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවකුත් තියලා කිව්වා අපි 20 දෙනා ගිහිල්ලා මෙහෙම කතා කරා මේ විදියට සංශෝධන කරගත්තා අර කාරණේ පිළිබඳව එතුමාගේ ඉල්ලීම පරිදි එතුමලා පාවිච්චි කරපු වචනේ අපි සානුකම්පිත හේතුන් මත අපි එකඟතාවයකට ආවයි කියලා කිව්වා. එදා අපි ගරු මුජිබි රහමාන් මන්ත්‍රීතුමා මම ඔය පැත්තේ හිටියා නම් මට ඒ වැඩේ කරන්න බෑ. මම මේ පැත්තේ හිටපු නිසා අපි ඒක කරා. හැබැයි ඒක නොකරනම් ඔය 20 ටිකනම් කළු ඒ ටිකක් තිබුණා නම් ඒක හොඳටම කළු ඊටත් වැඩිය භයානක වෙනවා. ඒක නිසා අපිට ඒ භයානක තත්ත්වයේ යම්තාක් මට්ටමකට අවම කරගන්න පුළුවන්කම ලැබුණෙත් ඒ හේතුව නිසා. මොකද අපි ඒ කරපු වෙනස ප්‍රකාශයක් කළා.
මැතිතුමා ඔබතුමාගේ කාලය තියෙන ඊළඟට ප්‍රකාශ කරන්න පුළුවන්.
ඔව් ගරු විනාඩියයි ගරු සභාපතිතුමනි. එතකොට මට එදා විපක්ෂයේ හිටියනම් ඒක කරන්නත් බෑ. විපක්ෂයේ ඉන්න වෙන කාටවත් ඒක කරන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ. අපි ඒක දා මෙතන හිටපු නිසා අපි කණ්ඩායම වාසුදේව මැතිතුමාලා අපි එකතු වෙලා ඒ කාරණේ කරා. අදටත් ගරු සභාපතිතුමනි අද 22 අපි මේ ගෙනල්ලා තියෙන්නේ මෙතන ඉන්න නිසා. ඔතන හිටියනම් ඒක ගේන්න බෑ. නැත්නම් මේක එන්නේ නැහැ පාර්ලිමේන්තුවට කවදාවත්.
ස්තුතියි යමතුමා. ගරු සීවි විග්නේශරන් මන්ත්‍රීතුමා.
So I thank the chair for giving me this opportunity to address this August assembly on a very important amendment envisaged to the present constitution. It was expected that this bill would restore the essence of the more progressive 19th amendment. But unfortunately, centralization of power around a single individual still exists. The checks and balances that were expected in a meaningful manner have not been included. The independence of the public service, transfer of power to parliament, checks and balances that could curtail the immense powers of the president, transfer of powers between president and prime minister are missing. Fundamentals of public finance and accountability too are missing. Some of the offending areas are the president holding portfolios, appointing ministers without the advice of the prime minister, president's power to determine the number of ministers and ministries and the assignment of subjects and functions to such ministries, president's power to appoint all secretaries to the ministries at his own discretion, president's discretion to dissolve parliament early, ability to control or influence 7 of the 10 members of the Constitutional Council, thereby undermining the independence of the institutions to which appointments are made through the Council. Thus, these proposals seem to satisfy the political ambitions of a few politicians and political parties rather than genuinely trying to address the crisis in governance that has plagued Sri Lanka so far. But whatever the shortcomings and discrepancies are, this bill is a step in the right direction. To vote against it would be to perpetuate the present system. In arguing for perfection, we should not turn out to be the enemy of the good. No doubt, advantages and disadvantages were envisaged at the time the presidential system was introduced in 1978. The advantages trotted out at that time were, one, quick decision-making due to the centralization of power around single individual. Two, presidential discretion in appointments, thus the appointees were directly responsible to the president. Three, the whole country elected the president and therefore entire country was the electorate. Four, fixed tenure of office, which thereby ensured stability to the country. President was above party politics and therefore insulated from party politics. Six, ministers individually responsible to the president. That made Mr. J.R. Jayawardena to obtain undated letters of resignation from each minister and the MP of his party. On the other hand, the disadvantages were identified as follows. One, prone to dictatorship or abuse of power being dangerous to the democratic process. Two, separation of powers can cause delays in the execution of government programs if executive-legislative relations were not properly managed. Therefore, friction among government organs was contemplated. Three, lack of flexibility in the tenure of office of the president. A parliamentary system could act according to the circumstances and be flexible, not so in the presidential system. Four, very expensive to operate. The parliamentary system was considered to be more cost-effective. The president's power to spend directly created opportunity for lack of fiscal discipline and even all forms of corruption. And five, due to the absence of party discipline, unlike in a parliamentary system, the relationship between the executive and the legislature was prone to disagreements and less easy to manage. With the government party now being one of one hue and the president of a different color, this possibility is even more plausible today. Six, Presidential lobbying can encourage corruption. Suppose certain groups within the governing party could be cajoled to join the party of the president, there can be misuse of power by the president. We have seen the contradictions that emanated due to lack of understanding between the president and the legislature during the time of Madam Chandrika as well as during the Yahapal government. Therefore, concentration of power in a single individual can have innumerable implications. But it was thought that a strong executive could bring benefits to the minorities. The president, if he wanted to, he could, with his unfettered powers, bring relief to the problems of the minorities. But how far that would be possible would depend on the personality of the president. So far, Ranil has not catered to the voice of the chauvinists and the champions of ethnocracy openly.
Honourable Member, 2 minutes left.
The transitional provisions in the bill allows the present incumbent to continue until the full term of office of the present ninth president. Therefore, as a person somewhat acceptable to the non-Sinhala Buddhists also, he has an opportunity to take up matters of importance for the future of this country. As I understand them, they are, one, repayment of national debt through proper fiscal management. The way we diplomatically manage the international community is intrinsically interwoven with this problem. Two, take cognizance of the recent UN resolution with only 7 countries standing by Sri Lanka and commit the country to conform to the expectations of the world body. The country's supporters among the international community have steadily decreased every year. And next time, I expect China to abstain from voting for Sri Lanka. Our bravado statements have only exposed us as to who we are. Knowing the nature of the Tamil ethnic problem and the long history of the Sri Lankan Tamils extending beyond 3,000 years in this island, it would be better for the country if the president could solve our problem once and for all times by granting total devolution of powers to the north and east of Sri Lanka in order that all communities could travel hand in hand forward within a united Sri Lanka. I would submit that the transitional provisions of the bill has given the opportunity for the incumbent president and the members of the present ninth parliament to work out solutions for our long-standing problems fully and effectively. It is my studied opinion that a confederation would be the ideal system of government for this country. But before the present constitution is changed, the services of India would be paramount due to their responsibility in getting the 13th Amendment into our constitution. Any attempt at the arbitrary replacement of the present constitution with a new constitution could deprive the Tamils of even the limited powers granted under the unitary constitution by the 13th Amendment. Therefore, in the formulation of a new constitution for Sri Lanka, the services of India would be sine qua non as far as the future of the Sri Lankan Tamils in Sri Lanka is concerned. I intend supporting the bill with all its inadequacies and infirmities. Thank you, sir.
Honourable Member, if you wish to table your speech, can be tabled also. That's a good speech. Garu Taraka Balasuri Metwa. You have 11 minutes.
Kalu Mulasanarada Mantrithumani, Mama Nam Vidhayaka Janadhipatha Kramayata Kemathi. නමුත් මම හිතන්නේ මෙතනදී මේ සභාවේ අපේ යම් කිසි විදිහකට විශ්වාසයක් ඒ වගේම රටේ යම් කිසි විදිහකට විශ්වාසයක් තියෙනවා අපි මේ මොකක් හරි පනතක් ගෙනාවොත් ඒ පනත අර නිකන් මැජික් එකක් කරනවා වගේ මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න ඒ පනත හරහා විසඳනවා කියලා මම ඉස්සරේ ධම්ම කියපු දෙයක් තමයි ඒ විධායක ජනාධිපති ක්‍රමයේද එහෙම නැත්නම් ඒ අගමැති ක්‍රමයක්ද තිබෙන්නේ කියන එක අදාළ නැහැ අපිට මේ දේශපාලන සංස්කෘතිය මම හිතන්නේ ඊට වඩා වැදගත් වෙනවා ඒ වගේම අර checks and balances සංවරණ සහ තුලන විශේෂයෙන්ම වැදගත් වෙනවා අපි දැකලා තිබෙනවා සමහර රටවල් ඒ විධායක ජනාධිපති ක්‍රමය හරහා දිනු වෙලා තිබෙනවා ඒ වගේම අපි දැකලා තිබෙනවා තවත් රටවල් ඒ අගමැති ක්‍රමයක් හරහත් දිනු වෙනවා දැන් අපි මෙතනදී මේ මන්ත්‍රීවරුන් යම් යම් අදහස් ඉදිරිපත් කරා ඒ වගේම අපි මම කැමති මෙතනදී මේ මෑත ඉතිහාසෙට පොඩ්ඩක් යන්න දැන් 19 ගේනකොට ඒ ශ්‍රී ලංකා පොජ්ජන පෙරුව නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඒ බෞතරයක් ඒ පනතට අතිස්සුවත් අපි විපක්ෂයේ ඉන්න කාලයේදී ඒ යහපාලන ආණ්ඩුව කාලයේදී අපි ඒකේ තිබිච්ච අඩුපාඩු අපිට තේරුණා ඒ විශේෂයෙන්ම එතනදී බල කේන්දර 3ක් ඒ රටේ නිර්මාණය වුණා ජනාධිපති තුමා හරහා එක බල කේන්දරයක්, අගමැතිතුමා හරහා තව බල කේන්දරයක්, ඒ වගේම අන්තිමටම කථානායකතුමාත් එක්ක තවත් බල කේන්දරයක් ඇති වුණා. ඒකේ අන්තිම ප්‍රතිඵලය මොකද්ද වුණේ? ඒ ඔක්තෝබර් මාසයේ 20/18 දී ඒ හිටපු ජනාධිපතිතුමා ඒ අගමැතිතුමාව ඉවත් කරලා අලුත් අගමැති කෙනෙක් පත් කරපුවෙන් පස්සේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා මේක නීති විරෝධී කියලා. ඒ කෙටි කාලය තුලදී ඒ කන්ස්ටිටියුෂනල් ක්‍රයිසිස් එහෙම නැත්නම් අර විවස්සාදායක ගැටලුවක් මේ රටට මුහුණ පාන්න වුණා. ඉතින් ඒ වගේම ඉන් පසුව ඒ ජනාධිපතිතුමායි අගමැතිතුමායි අපි දැක්කා ඒ කට්ටිය කිට්ටුවෙන් වැඩකරන ඒ අපහසුතාවයක් තිබුණා. අපි දැක්කා ජනාධිපතිතුමාව අගමැතිතුමාව ගෙනල්ලා රූපවාහිනී ඒ නාලිකාවලින් ඒ අගමැතිතුමාට දොස් පවරනවා. ජනාධිපතිතුමා ඒ කාලයේ හිටපු ජනාධිපතිතුමාම කිව්වා ඒ අගමැතිතුමත් එක වැඩ කරන්න බෑ මේ කාරණා තුලක් මත කියලා. එකක් තමයි ඒ තිබිච්ච ප්‍රතිපත්තිමේ වෙනස්, අනික ඒක තමයි ඒ සංස්කෘතික වෙනස්. තවත් මොකද්ද කාරණාවක් කිව්වා මට ඒක මතකයට එන්නේ නැහැ. නමුත් මෙවැනි ගැටලු තිබුණා. ඉතින් මේ කාරණා සියල්ලම අපි සැලකිල්ලට ගත්තාන් පස්සේ අපි හිතුවා මේ ඒ ගෙනාපු 19 වෙනි සංශෝධනය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕමලාවක් තිබෙනවා කියලා. ඒ හින්දා තමයි මේ 20 වෙනි සංශෝධනය ගෙනාවේ. ඒ වගේම මම විශ්වාස කරනවායි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විශාල ඌමනාවක් තිබුණා. එතුමා ඒ ජනාධිපති ධුරයට පත් වුණාන් පස්සේ පුළුවන් තරම් ඉක්මනටම ඒ වැඩ කටයුතු කරලා එතුමා එතුමා බලාපොරොත්තු වෙච්ච ඒ දර්ශනේ ක්‍රියාත්මක කරන්න. දැන් සමහර මන්ත්‍රීවරු මෙතනදී අර්ථකථනය කරන්න හදනවා මේ ඒ 20 වෙනි සංශෝධනය ගෙනාපු හින්දා තමයි මේ අරගලේ ඇති වුණේ කියලා. ඇත්තටම මේ 20 වෙනි සංශෝධනය ගෙනාපු හින්දාද ඒ අරගලය ඇති වුණේ කියලා අපි ප්‍රශ්න කරන්න ඕනේ. දැන් අනික් රටවල් වලත් අපි දකිනවා මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනවා. දැන් එංගලන්තයේ සමහර මන්ත්‍රීවරු කියනවා ඉන්න අගමැතිතුමියට තව දවස් කීපයක් තිබෙන්නේ කියලා. ඒකට මේ එංගලන්තයේ මේ සිද්ධි වෙන්නේ ඒ 20 වෙනි සංශෝධනයේ හින්දාද නැත්නම් මේ ලෝකයේ තිබෙන ඒ කොවිඩ් වසංගතයෙන් සහ ඒ තිබෙන ආර්ථික ප්‍රශ්න නිසාද කියන එක අපි මෙතනදී ඒ ප්‍රශ්න කරා ගන්න තිබෙනවා. ඒ වගේම මේ 20 වෙනි සංශෝධනය ගේනකොට මම හිතන්නේ මට මතකයි අපේ කණ්ඩායම් රැස්වීමක් තිබුණා. ඒ කණ්ඩායම් රැස්වීමේදී අපේ සමහර මන්ත්‍රීවරුන් ඒකේ තිබිච්ච අඩුපාඩු විශේෂයෙන්ම ඒ පෙන්වු දුන්නා. ඒ වගේම තවත් කණ්ඩායමක් ඒ 19 වෙනි සංශෝධනයේදී මේ රාජපක්ෂ වරුන් විතරක් ඉලක්ක කරපු නිසා මේක යම් කිසි මට්ටමකට වෙනස් කරන්න ඕනේ කියලා කිව්වා. ඒ 19 වෙනි සංශෝධනයේදී අපි දැක්කා ඒ ජනාධිපති කෙනෙක්ගේ වයස අවුරුදු 35ට වැඩි කරා. ඒ වගේම අර ටර්ම් ලිමිට්ස් දේවතාවකට වඩා ඉල්ලන්න බෑ කියන එක දැම්මා. ඒ වගේම දිත්ත පුරවැසිභාවය වගේ දේවල් හඳුන්වා දුන්නා. කොහොමද අපි ඒ සාකච්ඡා කරනකොට ජනාධිපතිතුමා විශේෂයෙන්ම මෙතනදී ඒ දිත්ත පුරවැසිභාවය වගේ දේවල් ගැන කතා කරනකොට ඒ පොරොන්දුවක් දුන්නා ඒ අවුරුද්දක් ඇතුළතදී අලුත් විවස්ථාවක් ගේනවා කියලා. ඒ විවස්ථාව තුලින් අනිවාර්යයෙන්ම මේ දිත්ත පුරවැසිභාවය ඉවත් කරනවා කියන එකත් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරා. දැන් මෙහෙම යනකොට තමයි දැන් මේ අරගලේ පටන් ගත්තේ. ඒ අරගලේ මම දකින අන්දමටම මේ දේශපාලන න්‍යායකින් එහෙම නැත්නම් හේතුවකින් නෙවෙයි ඒ අරගලේ පටන් ගත්තේ. ඊට වඩා ආර්ථික ඒ පසුබිම තමයි මෙතනදී විශේෂයෙන්ම ඒ වැදගත් වුණේ. නමුත් මේ අරගලෙත් එක්ක යම්කිසි විදිහකට යම්කිසි දේශපාලන කණ්ඩායමක් ඒකෙන් ඒ දේශපාලන වාසියක් ගන්න ලැබුවා. මේ 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ ජනාධිපතිතුමාට සම්පූර්ණයෙන්ම බලතල ආපු හින්දා තමයි මේක ඒ ඇති වුණේ කියලා ඒ අර්ථකථනය කරා. මට ඉස්සෙල්ලා කතා කරපු සමහර මන්ත්‍රීවරුත් ඒ කතාවම මේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. හැබැයි අපි බැලුවොත් එහෙම මේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ කාලයේදී එතුමාට ඒ බලතල වැඩි වුණාට එතුමා මෙව්වා කොයි විදිහටද පාවිච්චි කරේ කියලා බැලුවොත් එහෙම අපිට පැහැදිලි එතුමා කිසිම අයුතු ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියන එක. දැන් අපි ගත්තොත් එහෙම ශ්‍රේෂ්ඨාධික අපි ගත්තොත් එහෙම මානව හිමිකම් කවුන්සිලයේ ඉන්න දැන් ඒ සභාපතිතුමිය වාක්ති ඉද්දු ඒ රජයටද එහෙම නැත්නම් ඒ රජයට ඒ අවාසිදායක වෙන විදියට ඒ ස්වාධීනව එතුමා එතුමිය තීන්දුව ගන්නවා. ඒ විතරක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්මිය ඔෆිස් ඔෆ් රිප්‍රේටරියේෂන් වගේ ඒ ආයතනවල හිටපු ඒ සභාපතිතුමියම දිගටම ඒ යහපාලනයේ හිටපු සභාපතිතුමියම දිගටම පවත්වාගෙන ගියා. එතකොට මේ බලතල තිබුණට නෛතික ප්‍රාමුඛයෙන් එතුමාට බලතල තිබුණට එතුමා මේ බලතල වලින් ප්‍රයෝජනයක් ගත්තාද කියන එක මෙතනදී අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඉතින් මම පිළිගන්නවා අපිට අනිවාර්යයෙන්ම මේ නීතිමේ වශයෙන් අපිට යම් කිසි විදියකට වෙනසක් කරන්න ඕනේ. අර සංවරණ සහ තුලන ඒ මීට වඩා ඇතිකරන්න ඇති කරලා මීට වඩා සාධාරණ ක්‍රමයක් හඳුන්වා දෙන්න. ඒ වගේම තමයි මේ අරගලේ පටන් ගත්තයින් පස්සේ අපි මෙතනදී මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තමයි මේ 22 වෙනි සංශෝධනයේ ගේන්න උවමන තිබුණේ. එතුමා තමයි කිව්වේ අපි මේ 22 ගෙනල්ලා අපි අලුත් දේශපාලන ගමනක් පටන් ගමු කියන එක. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මගේ පෞද්ගලික මතය නම් මම විධායක ජනාධිපති ක්‍රමයකට කැමති. ඒ වගේම මම විශ්වාස කරනවා අපි මෙතනදී වැදගත් වන්නේ අර checks and balances තියෙන ක්‍රමය නෙවෙයි වැදගත් වන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා අපේ මීට වඩා අපි උත්සාහයක් දරන්න ඕනේ අර separation of power එහෙම නැත්නම් අර විධායකයත් ඒ වගේම විධායකයේ ඒ විවස්ථාදායකයත් ඒ තිබෙන ඒ බලතල සම්පූර්ණයෙන්ම වෙන්කරන්න. එහෙම වුණොත් දැන් අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට අපිට ඒ ඇමිත් ධූරයකුත් දරන්න පුළුවන්. දැන් ඊයේද පෙරේදාද ඒ විපක්ෂය කතා කරපු මන්ත්‍රී කෙනෙක් කර සමුද්‍රිය ගැන කතා කරනකොට කිව්වා ඒ සමුද්‍රිය ඇමති කෙනෙක් වුණාන් පස්සේ හැමදාම ඒ ඇමතිතුමාගේ දිස්ත්‍රික්කේ හරි ආසනේ හරි වැඩි ප්‍රමාණයක් සමුද්‍රිලාභීන්ට දෙනවා කියලා. එතකොට මේ ගැටලුව මොනකරණේ ක්‍රමයේ තිබුණත් තිබෙනවා. කවට හරි ඇමති කෙනෙක් ආවොත් එහෙම ඒ දෙතන ලැබියාවේ ගැටුමක් තිබෙනවා. ඒ ඇමතිතුමා කොයි වෙලෙත් බලන්නේ කොහොම ඒ අමාත්‍යංශය පාවිච්චි කරලා කොහොමද ඊළඟ සැරේ ඒ පාර්ලිමේන්තුවට තේරපත් වෙන්නේ කියන එක තමයි එතුමා මේ අවස්ථාවේදී උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ අපිට අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍යයි. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමයක් තිබුණාට සහ අර සංවරණ සහ තුලන අපිට ගෙන එන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියලා. ඒ වගේම තවත් මෙතනදී ඒ තර්කයක් විපක්ෂයෙන් ගොන්නගලා තිබෙනවා. ඒ තමයි මේ ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳව. දැන් අපේ රටට ඇත්තටම අවශ්‍ය වන්නේ මේ ස්වාධීන කොමිෂන් සභාවද නැත්නම් ස්වාධීන ආයතනද? මම විශ්වාස කරනවා ගරු මූලස්තුඩාරි මන්ත්‍රීතුමනි අපිට මේ ස්වාධීන කොමිෂන් සභාව හොඳයි. නමුත් ඊට වඩා ස්වාධීන ආයතන අපිට අවශ්‍යයි. අපිට අවශ්‍ය වන්නේ ස්වාධීන පොලිස් කොමිසමක්ද එහෙම නැත්නම් ස්වාධීන පොලිසියක්ද? ඒක මම හිතන්නේ අපි මෙතනදී ඒ ප්‍රශ්න කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම දැන් මේ 22 වෙනි සංශෝධනයට මම 22 වෙනි සංශෝධනයට අනිවාර්යයෙන්ම ඡන්ද දෙනවා. අර මූලිකව තිබිච්ච ගැටලු ප්‍රමාණයක් අපිට මේ 19 තිබිච්ච ගැටලු ප්‍රමාණයක් අර බල කේන්දර තුනක් ඇති වෙන වගේ තිබිච්ච ප්‍රශ්නේ අපිට යම් කිසි විදියකට ඒක වෙනස් කර ගන්න පුළුවන් වෙලා තිබුණා. ඒ වගේම අමතක කරන්න එපා මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන 19 වෙනි සංශෝධනයේදී මේ පාර්ලිමේන්තුවට ඒ පාර්ලිමේන්තුව විසිරවන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ පාර්ලිමේන්තුව විසිරවන්න නම් ඒ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වෙලා තිබුණා. මම දන්නේ නැහැ ලෝකේ වෙන කිසිම රටක ඒ වගේ කොන්දේසියක් දාලා තිබෙනවාද කියලා. ඒ වගේම අර දිත්තපුර වැසිභාවය ගැනත් මම හිතන්නේ මෙතන ඉන්න මන්ත්‍රීවරු කීප දෙනෙක් ප්‍රකාශ කරා. අපි දන්නවා ඒ 19 වෙනි සංශෝධනයේ ඉස්සෙල්ලා දිත්තපුර වැසිභාවයක් තිබෙන පුද්ගලයන්ට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න පුළුවන්. අද මම හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න අග්‍රමිනිෂ්ඨකාරතුමාට වුණත් ඒ දිත්තපුර වැසිභාවය තියෙන කෙනෙක් අග්‍රමිනිෂ්ඨකාරයක් හැටියට පත් කරගන්න පුළුවන්. නමුත් අපි සියලුම බෞද්ධ රටවල් දිහා බැලුවොත් එහෙම මම හිතන්නේ දිත්තපුර වැසිභාවය තිබෙන එකෙක් ඒ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන එක ඒක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. ඒක රටේ සියලුම දෙනා ඒක යම් කිසි මට්ටමකට පිළි අරගෙන තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම දිත්තපුර වැසිභාවය ඉවත් කරන්න ඕනෑ කියන එක මේක කවුරු පුද්ගලයෙන් ඉලක්ක කරලා කියන දෙයක් නෙවෙයි. නමුත් මේක රට ගැන හිතලා කියන දෙයක්. එවැගේම අනික් කාරණාව තමයි ඒ ජනාධිපතිතුමාට ඒ අගමැතිතුමාගේ උපදෙස් මත ඒ කැබිනට් මණ්ඩලයේ පත් කරන්න ඕනෑ කියලා තිබෙනවා. දැන් කවුද මට ඉස්සෙල්ලා කතා කරපු മന്ത്രി කෙනෙක් කිව්වා මේ පනතෙන් ජනාධිපති කෙනෙක්ට മന്ത്രി කෙනෙක්ව ඇමති කෙනෙක් ඉවත් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක මොකද්ද තිබෙන වැරද්ද? ඒ දැන් අපේ ඉරාන් වික්‍රමසිංහ ඇමතිතුමාද කොහෙද කිව්වා ඒ ජනාධිපති කෙනෙක් ඉන්ඩෝනේ සීයෝ කෙනෙක් කරියටලු. ඉතින් සීයෝ කෙනෙක්ට ඒ පල්ලෑයින් එක්කෙනාව ඉවත් කරන්න බැයි නම් ඉතින් එන ජනාධිපති කමෙන් කිසිම ඒ පළයක් නැහැ. ඉතින් මම හිතන්නේ මේක
ඒ
නිසා මම විශ්වාස කරනවා අපි මේ සියලුම දෙනාගේ වල්චීමත් වෙනවා මේක අංග සම්පූර්ණ නැති වුණාට ඒ සියලු දෙනා මේක අංග සම්පූර්ණ නැති වුණාට සියලු දෙනාටම වකිමත් වෙනවා මේ පනතර සහයෝගය දෙන්න.
බොහොම ස්තුතියි. Honorable Vasudev Nanakara.
Sir, Sabhapathumani, Obathumani, Stuti, Namut, Matiyami, Vinadi.
Six and a half.
Six and a half?
Six and a half.
I can only give you the headlines. I can't make a speech. So my first headline is, that me, Supreme Musaviya Dheelatiyana Thindua Tekka, me Vistavini Sansodhane Gana, Matika Pudumai Thindua Gana, Kese Namut, ඒ තීන්දුව ඇතුළත් වූ කල මේ 22 සංශෝධනයේ තිබෙන අනිකුත් ප්‍රතිපාදනත් එක්ක අපේ දැන් ඉන්න ජනාධිපතිතුමාට තවත් එක පියවරයි තියෙන්නේ. ෆූරවෙන් ෆූරවෙන් ෆූර කියන්නේ ජර්මනියේ හිටපු ඒ නායකයාවේ. ඇයි අපි කවුරුත් දන්නවා දැන් එතුමා වැඩ බලන අගමැති වැඩ බලන ජනාධිපති ඊළඟට ෆූර. ඇයි මේ බලතල ඔක්කොම එතුමාට තියෙනවා නම් එහෙනම් ඉතින් ඊට පස්සේ පරම බලය. ඇයි ලබන අවුරුද්දේ මාර්තු මාසය වෙනකොට එතුමාට පුළුවන් පාර්ලිමේන්තු විසුරුවාරි. එතකොට ඉබේම ඔක්කොම පාර්ලිමේන්තු විසුරුවනාට බයි නය එතුමාට වැඳ වැටෙන්නට. ඒ නිසා මම ඒකයි කියන්නේ එතුමා මාර්තු මාසේ වෙනකොට ලබන අවුරුද්දේ ෆූර බවට පත්වෙන්න හැම සුත්සුකමක්ම ලබන. ඊළඟට මට කියන්න තියෙන්නේ මේ ඉතා වැදගත් කාරණයක්. ඒකේ හෙඩ්ලයින් එක මේ පහුගිය දවසක ඊයේ පැවතු රැස්වීමකදී කියලා තියෙනවා. මේ මැතිවරණ කොමිෂමේ ඔය සභාපති ඉන්නකං අපට නම් චන්දකල් දාන්න බැරි වෙන. ඒකේ හින්දා චන්දකල් දාන්න පුළුවන් වෙන්න අපි ජෝන සභාපති කෙනෙක් මැතිවරණ කොමිෂමට දාගන්න ඕන එකට අපි මේ 22 සම්මත කරගන්න ඕන. ඇයි 22 කියලා තියෙන ඔක්කොම කොමිෂන් විසිරි යනවා. ඊට පස්සේ අලුත් කොමිෂන් පත් කරනවා. එතකොට මේ ජයම්පති වික්‍රමරත්න මම ඔහුගේ අදහස් එක්ක ඒ තරම් එකඟ නුණත් ඔහු ලියපු ලිපියක කියලා තියෙනවා පත්තරේ, "The speaker is partisan. He cannot be otherwise. The government could ensure that all three CC members from outside are their own nominees. The government, by virtue of its majority, would have no difficulty getting parliamentary approval. The smaller parties would have no say in the nomination of these three persons. So many of us who have become independent of the SLPP will be disenfranchised in the ultimate choosing of the three members to the central committee." Then a rashtrimedi tat kiyala tiyenawa apita ona minissu apita pat karagathai da me labunu aranche idi enisa අපිට මේ මිනිහත් එක්කලා චන්දකල් දාගන්න බෑ. අනික් අතට අපිට ඕන මිනිස්සු අපිට පත් කරගන්න පුළුවන්. මෝඩ වෙන්නේ නැතුව ඕගොල්ලෝ මේක සම්මත කළා දෙන්න. මේ කිව්වේ කාටද කියන එක ඔබතුමා දන්නවා. සම්මත කළා දෙන්න. එතකොට මම අනිත් හරිය කළා දෙන්න. ඒක තමයි එතුමා කිව්වේ. ඉතින් මම හිතන්නේ චන්දයක් එපා කියාගෙන ඉන්න අය ඔක්කොම එතුමාගේ මේ කතාවට වාවැටෙයිද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් තවත් බලපෑමක් මෙතන තියෙනවා. තවත් බල කේන්ද්‍රයක් තියෙනවා. බල කේන්ද්‍ර නැtei කිව්වට අර තාරක බාලසූරිය මැතිතුමා බල කේන්ද්‍ර තියෙනවා. පාර්ලිමේන්තුවේ පිටක් තියෙනවා. කැබිනට් එකෙන් පිටක් තියෙනවා. බැසිල්ගේ බල කේන්ද්‍රය. අන්න ඒ බල කේන්ද්‍රයෙන් කියනවා ඡන්ද දෙන්න එපා ඔකට කියලා. ඔකට ඡන්ද දෙන්න එපා. ඔක මගේ අයිතිය නැති කරන සංශෝධනය. දැන් මම ටිකක් ඉන්නේ අමාරු තැනක. මම එක පැත්තකින් ඉන්නේ මේ ද්විත්ව පුරවැසි භාවයේ තියෙන කෙනෙකුට මේ පාර්ලිමේන්තුවට එන්න දීලා තිබුණු ඒ නීතියේ ඒ වහල් නීතියේ අවසානය දකින්නට මම හරිම කැමති කෙනෙක්. ඒ පිළිබඳ ආශාවෙන් අපි ගෝඨාභය ඇමතුමා ගෙන ආපු 20 වෙනි සංශෝධනයේ අර විජේදාස රාජපක්ෂ ගරු ඇමතුමා කිව්වා වගේ භයානක ලක්ෂණ තිබුණා. ඒවා අයින් කරගත්ත අපිට බැරි වුණේ මෙන්න මේ ද්විත්ව උරුවැසි භාවයේ ප්‍රශ්නේ බේරගන්න. අන්තිමට අලි සබ්‍රි ඇමතුමා නැගිටලා කිව්වා අධිකරණ ඇමති හැටියට ගෝඨාභය ජනාධිපතිතුමා එතුමාට කිව්වා කියලා වහාම මේක ඊළඟට කියන ව්‍යවස්ථාවේ වෙනස් කරනවායි කියලා. අපිට දුන්නු පොරොන්දුව දැන් ඒක සිද්ධ වෙන එක ගැන සන්තෝෂයක් මට තියෙනවා. ද්විත්ව පුරවැසි භාවයේ කෙනෙකුට මේ රටේ තියෙන දේශප්‍රේමීත්වය ඒකමතිකව නැති කෙනෙකුට මේ පාර්ලිමේන්තුවට එන්න බැරි වීම ගැන මම ඉතාම සන්තෝසයි. මම ඒ වගේම
1.5 minutes left.
මම ඒ වගේම අර තාරක බලතුරි මතුමා කිව්වට ද්විත්ව පුරවැසි භාවය ඇතු අග්‍රමිෂ්ඨකාරතුමෙක් වෙන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඒකත් ඉදිරි කාලයේදී අපි මීට අනුරූපව වෙනස් කරන්න වෙනවා. එසේ වෙනස් නොකළොත් මේ ද්විත්ව පුරවැසි භාවය කියන එකට ඉන්දියාවේ නම් කිසිම ඉඩක් නැහැ. ඒක මතක තියාගන්න ඕන. ඉන්දියාව ජාතික නිදහස් අරගලයක් කළා. ඒකයි ඒ නීතිය මේ රටේ ක්‍රියාත්මක කරන්න අද විජේදාස රාජපක්ෂ අපේ ඇමතුමා මේ විද්‍යවින් සංශෝධනය ගැනීම ගැන මට තියෙනවා ලොකු සතුටක්. නමුත් අනිත් පැත්තෙන් තියෙනවා මේ බලය සුප්‍රීම් මුසාවිය ජනාධිපති ක්‍රමයේ මේ රාමුව තුළ ජනාධිපතිගේ බලය අඩු කරන්න බෑ කියලා අපට එවලා තියෙන තීන්දුව. ඒ තීන්දුවත් එක්කලා මේ විසුරුව හැරීමේ බලයත් එකතු වුණාට පස්සේ එතුමාගේ බලය පරම බලයක් වෙනවා. එහෙනම් එතන ඉඳලා අපිට මූණ දෙන්න වෙන්නේ එතුමාගේ බලයටයි. අපි ඒකට ලෑස්ති වෙමින් ඉන්නේ. අද වෙනකොට අපි ඔක්කොම එකතු වෙලා ඡන්ද කල් දැමීමට විරුද්ධව ලේඛනයක් අත්සන් කළා. අපි ඉදිරි කාලයේදී මේ ඡන්ද කල් දැමීම ගැන කතාව අවසන් කරන්නට උවමනා ක්‍රියාදාමයක් අපි ඉදිරියට ගෙනියන බව කියමින් ඔබතුමා මට මීට වඩා වෙලා නොදෙන නිසා මම න්‍යාය වෙමි.
ස්තුතියි. ගරු ඩී වීරසිංහ මෙතුමා. හන්ද. මම නැත්තම් එහෙනම් කිරිඳිගොල උදේ කිරිඳිගොල මන්ත්‍රීතුමා.
ස්තුතියි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය වෙනුවෙන් ඉදිරිපත් කළ තියෙන 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් කතා කරන්න කාලයක් ලබා දුන්නට. කාලය කොපමණ ලැබුණාද කියන එක නම් කියන්න ඔබතුමාට අමතකුණා.
6.5 minutes.
Yes, thank you. මම හිතන්නේ 20 වෙනි සංශෝධනයෙන් පසු අපි සියල්ලම බලාපොරොත්තු වුණා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රටේ ස්ථාපිත කරයි කියලා. ඒ සඳහා යම්කිසි වැඩපිළිවෙලක් හිටපු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරගෙන ගියත් ඒ භූමියේ යථාර්ථයක් බවට පත් වුණේ නැහැ. ඒකම 20 වෙනි සංශෝධනයේට වෙනසක් ඉදිරි කරන්නට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වෙනසක් කරන්නට ඕන කියන මතවාදයේ රට තුලින් මතුවෙන්නට ගත්තා. මම හිතන්නේ මතවාදයේ තුල තමයි අපේ අධිකරණ ඇමතිතුමා විජේදාස රාජපක්ෂ මහත්මයා ඒ වගේම එක්සත් සමග ජනබලවේගය මේ පාර්ලිමේන්තුවට 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබුවේ. හැබැයි මේක හරියට මාස ගානක් තිස්සේ ඉතා වෙහෙසක් දරලා කරපු ක්‍රියාමාර්ගයක් වුණාට ගත්ත ක්‍රියාමාර්ගයක් වුණාට මට පේන්නේ කන්දක් විලිලාලා කෙන්දක් වැදුවා වගේ. මක් නිසාද මම මෙහෙම කියන්නේ? ජනතාවගේ බලාපොරොත්තුවක් තිබ්බා මේ විධායක ක්‍රමයේ සම්බන්ධයෙන් යම් කිසි වෙනසක් සිදු විය යුතුයි කියලා. මේ ජනතාව ගෝඨා ගෝ හෝම් කියලා එළියට බැස්සේ ඒ ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය නෙවෙයි. නමුත් විධායක ජනාධිපති ක්‍රමය තුළ අවුරුදු 44ක කාල පරිච්ඡේදය තුළ මේ රටේ අත්විඳ ක්‍රියාමාර්ග මේ රටේ අත්විඳ ඒ ජනතා අප්‍රසාදය ඒ සියල්ලම කැටි කරගෙන තමයි ඒ ටැග්ලයින් එක මේ රටේ ක්‍රියාත්මක වුණේ. ඒ තුළින් තමයි ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් විධායක බලතලවල වෙනසක් සිදු කළ යුතුයි කියන කතිකාවතට මූලාරම්භය ලැබුණේ. ඇත්තටම අපි සන්තෝෂ වෙන්න ඕනේ අවස්ථාවක් තමයි මේ ද්විත්ව පුරවැසි භාවය කියන එක සම්බන්ධයෙන් ඇති වෙනස්කම කරන්නට ඒ වගේම දිත්ත පුරවැසියන්ට මේ රටේ ව්‍යවස්ථාදායක නියෝජනය කරන්නට ඇති අවස්ථාව ලබා නොදීමට ගන්නා වූ ක්‍රියාමාර්ගය. හැබැයි මේක තවදුරටත් ඉදිරියට යා යුතුයි කියලා මම විශ්වාස කරනවා මේ රටේ රාජ්‍යතන්ත්‍රයේ නිලධාරීන්ට ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා ඒ වගේම ව්‍යවස්ථාදායක සභා ආදිය මේ සියල්ලගෙම තනතුරු ලාභීන් දිත්ත පුරවැසියන් නොවිය යුතුයි කියන තැනට අපි යා යුතුයි. එහෙම නැත්නම් මේ රටේ අනාගතයට මම හිතන්නේ යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙන අපිට ඒ සම්බන්ධයෙන් අතීත අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ වගේම මම කියන්න සූදානම් මේ අවස්ථාව තුළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ කරලියට ඇවිල්ලා තියෙන අවස්ථාවේ විධායක ජනාධිපතිවරයාගේ බලතල කිසිම වශයෙන් කිසිදු ආකාරයකින් අවම වීමක් සිදු වෙලා නැහැ. වගේම ව්‍යවස්ථාදායකය තුළ අපි ගේන බලාපොරොත්තු වෙච්ච වෙනස්කම් සිදු වෙලත් නැහැ. ව්‍යවස්ථාදායකයේ බලය සුරක්ෂණය කර ගැනීම සඳහා වූ ඒ ක්‍රියාමාර්ගය අරගෙනත් නැහැ. ඒ නමුත් මම හිතන්නේ අර නිකන් ඉන්න මට අහලා ගියත් ඇති කියන්න හා සමානව යම් කිසි වෙනසක් සංශෝධනයක් මේ රටට ඇතුළත් කරන්න මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන්න මේ කෙටුම්පත ඒ කෙටුම්පත සූදානම් වෙලා තියෙන ඒ තුලින් අපිට අවශ්‍ය කටයුතු කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ ස්වාධීන වෙච්ච නිදහස කණ්ඩායම විදිහට මේ ව්‍යවස්ථා සංශෝධනයට අපි කණ්ඩායමක් විදිහට අපේ සහය ලබා දෙන්න තීරණය කරලා තියෙනවා හා සමානවම කියන්නට ඕනේ අපි අතීත අත්දැකීම් තුළ අද මේ සභාවේ කතා කරපු මේ සභාවේ විවාද කරපු හැම තැනකදී අපිට දකින්නට ලැබුණේ අතීතයේ ඡන්දය පාවිච්චි කිරීමේ ආදීනව. ඇත්තරම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ පාවිච්චි කරන ඡන්දයත් හෙට දවසේ නැවතත් පාරාවලල්ලක් වෙයිද මේ පාවිච්චි කරන ඡන්දේ සුපරිසිදු බව සුරැකේයිද කියන එක සම්බන්ධයෙන් කුකුසක් අපහදවත් තුල තියෙනවා. ඒ වගේම මේ සංශෝධනයේට නැවතත් කාරක සභා අවස්ථාවේ ගෙනෙන්නා වූ සංශෝධන තුල අපි බලාපොරොත්තු වෙනවා සුප්‍රීම උසාවිය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ නෛතික සීමාවන් තුල ඒ කටයුතු සිදු කරයි කියලා. ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධන ඉදිරියට ගෙන යාමට ජයග්‍රහණය කිරීම සඳහා අපේ දායකත්වය ලබා දෙන්න අපි සූදානම්. හැබැයි මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ මේ අවුරුදු 44ක් තිස්සේ මේ අවුරුදු 44ක් තිස්සේ 20 වතාවකට අධික වාර ගණනක් තුල සංශෝධනය වෙච්ච මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල තවදුරටත් අපි ඉන්නවාද කියන එක. අපේ රටට අවශ්‍ය ජාති කුල ආගම් ભેද මේ සියල්ලම පසෙක දාලා හැමතෙම සාධාරණත්වය ඇති කරන්නට පුළුවන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්න. මේ රටේ ඉතිහාසයේ ගරු මන්ත්‍රීවරයෙක් මතක් කරා හා සමානම යහපාල ආණ්ඩු සමයේ මේ රට පුරා යමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්න උත්සාහ කරා. ඒ වගේම ගරු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනීම සඳහා සූදානම් කරා. මම හිතන්නේ අපි මේ අවශ්‍ය මූලික කටයුතු සියල්ලම සූදානම් කරලා කැටි කරගෙන ඉන්න හින්දා වැඩි කාලයක් නොගසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට අපේ අභිනව අධිකරණ අමාත්‍යවරයාට හැකියාව සහ ශක්තිය ලැබේ කියලා විශ්වාස කරනවා. මොකද එතුමන් මේ සම්බන්ධයෙන් කැපවීමක් උත්සාහයක් තියෙන බව අපි දන්නවා. එතුමත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි මම හිතන්නේ මේ පුද්ගලයන්ට අවශ්‍යතාවය අනුව දේශපාලන පක්ෂවලට අවශ්‍යතාවය දේශපාලන අවශ්‍යතාවයන් අනුව මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සිදු වෙන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන එක අපි නවත්තන්නට ඕනේ. මේක රටේ ජනතාවගේ අවශ්‍යතාවය මේ රටේ හෙට දවසේ ඉපදෙන්නේ දරුවන්ගේ දවස අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මිස පක්ෂ සුරක්ෂණය කිරීමටවත් ඒ වගේම නායකයෝ ආරක්ෂා කිරීමටවත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නොවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපි හැමදාම මේ පාර්ලිමේන්තුව තුළ දැක්කේ මෙවන් සංශෝධන ගේනකොට ආණ්ඩු පක්ෂයේ විශාල ප්‍රමෝදයක්. හැබැයි අද අපි ඒක දකින්නට නැහැ. අද මේ විවාදය තුළ ආණ්ඩු පක්ෂයට කතිකයෝ නැහැ. මම දන්නේ මොකද්ද මෙතන වෙන්නේ යන්නේ හෙට දවසේ කියලා. හැබැයි මම හිතන්නේ සාධනීය වෙනසක් රට තුළ වෙනවා නම් රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනසක් සිදු කරන්න සූදානම් නම් ඒ සඳහා ඒකරාශීව එක්තැන්ව එක්සිත්ව අත්වැල් බැඳගෙන මම හිතන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ජයග්‍රහණය කර යුතුයි කියන තැන අපි ඉන්නවා. මේක අද අපි මේ තීන්දුව ගත්තේ නැත්නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වෙන අපගේ ඒ ඡන්දය ප්‍රකාශ නොකළහොත් මම හිතන්නේ හෙට අනිද්දා වෙනකොට මේ රටේ ජනතාව අපගේ තිබුවේ විශ්වාසය බිඳ වැටෙන නොඅනුමානයි. ඒ හින්දා මම නැවතත් අවධාරණය කරමින් නිදහස කණ්ඩායම් විදිහට ශේෂ්ඨාධිකරණයේ මතවාදය තුළ ශේෂ්ඨාධිකරණයේ නියෝගය තුළ කටයුතු කරන්නේ නම් අපගේ හයිය ශක්තිය මේ ව්‍යවස්ථා සංශෝධන ලබා දෙන බව කියමින් නවතින බොහොමත්ම ස්තුතියි.
අරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු මූලාසන ආරෝඪ ගරු සභාපතිතුමනි. 78 ජයා ජයවර්ධන මැතිතුමා ගෙනාපු ව්‍යවස්ථාව දැන් අපි 22 වෙනි පැලස්තරේ දාන්න සූදානම් වෙලා ඉන්න වෙලාව. අපි මේ ව්‍යවස්ථාව ගැන මේ සමාජයේ කතිකාවන් ගණනාවක් නිර්මාණය වුණා. 78 ව්‍යවස්ථාව කඩිමුඩියේ අහම්බෙන් ගෙනාපු ව්‍යවස්ථාවක්, ජනවර්ම මංකොල්ල කාලා ගෙනාපු ව්‍යවස්ථාවක්, සරල බහුතර ඡන්දකමෙන් පත්වෙච්ච පාර්ලිමේන්තුව විධායක බලයක් සඳහා වන ගමනකට ඒ ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ රටේ ජන සමාජයේම බරපතල අර්බුද ඛේදවාචකයන් පත් කරා. ඒක තුලගෙන අපේ විවෘත ආර්ථිකයත් විධායක ජනාධිපති ක්‍රමයත් මේ ගැට මහා දැවැන්ත අර්බුදයකට ගොඩනගන්න දැවැන්ත ලෙස හේතුණා කියන කාරණාව තමයි මේ 44 වසරක ඉතිහාසයේ කියවනකොට අපිට පේන්න තියෙන්නේ. ඒක නිසා මේ 78 ව්‍යවස්ථාව එක පැත්තකින් ඇමරිකන් ව්‍යවස්ථාව, ප්‍රංශ ව්‍යවස්ථාව, අනිත් පැත්තේ එංගලන්ත ව්‍යවස්ථාව මේ සේරම එකතු කරපු විධායකයක් එකතු කරපු ව්‍යවස්ථාව පැලස්තර 22ක් දාලත් අපි විශ්වාස කරන්නේ නැහැ මේ ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ජනතාවගේ ඕනෑකම් ඉෂ්ට කරන සංශෝධනයක් බවට පත් වේවි කියලා. එකපසකින් විධායක ජනාධිපති ධුරයේ තියෙන බලතල අහෝසි කරන්න ගත්ත ඕනෑකම, මිනිසුන්ගේ තියෙන ඕනෑකම මේ තුළ ඉෂ්ට නොවන බව පැහැදිලි කරන්න ඕන. හැබැයි අපි මේ මොහොතේදී වර්තමාන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාට අපේ ස්තුතිය බොද කරනවා. එතුමා අධිකරණ අමාත්‍යවරයා විදියට, එතුමා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට අපේ කණ්ඩායමේ ඉන්න වෙලාවේ එතුමා ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් තමයි අද මේ පනත. මම දන්නා හෙට මේක සම්මත වේද නැද්ද මොකද්ද වෙන්නේ කියන කාරණාව. හැබැයි මේ පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගේන තත්ත්වයට ගේන්නේ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ මහන්සිය ඕනෑකම නිසා. එතුමා අධිකරණ අමාත්‍යක නොවුනා නම් සහතික වශයෙන්ම මේ 22 වෙනි සංශෝධනයක් ගෙනෙන්නෙත් නැ, මේකටත් කපුට කොටනවා සත්තයි. ඒක නිසා ඒ දේ නොවි අද මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනීම සම්බන්ධව අපේ ගෞරවයේ ස්තුතිය පුද ගන්නවා. ඊළඟ කාරණා තමයි මේකට අපි කැමති වෙන්න ප්‍රධානම හේතුව අපි 22 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන අතවිස්සුවා. ඒ අතවිස්සුවපු එක තමයි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මගේ දේශපාලන ජීවිතය අවුරුදු 27ක්, නවක මගේ පක්ෂ දේශපාලනයත් අවුරුදු 27ක් ව්‍යාකාර දේශපාලනේ මම පූර්ණ කාලීනයෙක් විදියට මගේ දේශපාලනය කරපු ලොකුම දේශපාලන අත්වැරද්ද. ඒ 22 සංසද අතවිස්සපු කාරණාව නිසා ජන සමාජයේ අපට ලොකු විරෝධයක් පළ වුණා. පහුගිය කාලේ ඇතිවෙච්ච කාරණාවට අපිත් වග කියන්න උනේ විස්සර අතවිස්සපු නිසා කියන කාරණාව සමාජයේ බරපතල විවේචනයක් තියෙනවා. ඒක නිසා ඒ වෙච්ච වැරද්ද නිවැරදි කරගන්න අපි විතනවා හෙට හෘද සාක්ෂියට එකඟව මේකට පක්ෂව ඡන්ද දීලා ඒ වැරද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් නිර්මාණය වෙනවා. අපි විස්සර ඡන්ද දුන්නේ ඇයි? මෙතන මුජිබ රහමන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනකොට විජේදාස රාජපක්ෂ මැතිතුමාත් වාසුදේව නානායක්කාර මැතිතුමාත් පැහැදිලි සඳහන් කරා. අපි විස්තර සඳහන් දෙන නිකම්ම නිකන් නෙමෙයි. ආණ්ඩු පක්ෂයේ ඉඳලා ආණ්ඩුව ගෙනාවු පළවෙනි මාසයේදීම ආණ්ඩුව තුල ඉඳගෙන අපි ගෙනාවු 22 සංශෝධනයට විරුද්ධව කළ හැකි හැම මැදිහත් වීමක්ම අහිතකර අංග වෙනස් කරන කටයුතු කරා. අපි ඉදිරිපත් කරපු යෝජනා 10න් ඒ සංශෝධන 10න් 9ක් පිළිගත්තා. ඒ වගේම ජනාධිපතිතුමා පොරොන්දු වුණා අපට මේ දිත්තපුර සභාවේ කාරණාව සම්බන්ධව නියත වශයෙන්ම ඔහුගේ දෙවැනි පදවි ප්‍රාප්තිය, ඒ කියන්නේ 2021 නොවැම්බර් මාසේ වෙනකොට නියත වශයෙන්ම ඔහු අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේනවා කියන එක විතරක් නෙවෙයි අධිකරණ විශේෂ අමාත්‍ය අලිසබ්නි මැතිතුමා ඒක මේ පාර්ලිමේන්තුවේ සඳහන් කරා. විජේදාස රාජපක්ෂ මැතිතුමා කියපු වගේම අලිසබ්නි මැතිතුමා හැන්සාඩ් වාර්තාව මේ පහුගිය 22 වෙනි සංශෝධනයේ ඔහුගේ පිළිතුරු කතාව සඳහන් කරන්නේ කෙසේ වෙතත් මේ පිළිබඳ විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා. වැදගත් ආණ්ඩුවක් හැටියට ජනතාවගේ මතයට කන් දෙන ආණ්ඩුවක් හැටියට අපේ ආණ්ඩු පක්ෂයේ නායකයන් පිරිසක් ඊයේ ජනාධිපතිතුමා හමුවි දිත්තපුරවැසියන් ජනාධිපතිවරුන්ට හා මහමැතිවරුන් තරම් කිරීමේ අවස්ථාව 22 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථා සම්ඳුනාට යළි ලබා දීම පිළිබඳව සාකච්ඡා කර තියෙනවා. එහෙම කියලා ඔහු එදා හැන්සා ද්වාර්තාව සඳහන් වෙනවා. අපි කරපු ඉල්ලීමට දක්වපු ප්‍රතිචාරය නව ආණ්ඩුක ව්‍යවස්ථාව දැන්ටපත් කෙටුම්පත් කරමින් තිබෙන අතර ඒ වසරක් ඇතුළත සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තියෙනවා. අපි මේ රටට නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගෙනෙනවා. මේ ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනයක් විතරයි අපි හැමෝම පිළිගන්නවා. මුළු ආණ්ඩුක ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියලා අපි දැනටමත් අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් හදන්න ජනාධිපති නීතිඥ රමේෂ් ද සිල්වා මැතිතුමා ඇතුළු කීප දෙනෙක් කියලා දෙනවා. එදා වෙච්ච පොරොන්දුව 20/21 ඒ දෙසැම්බර් මාසේ නොවැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව ඉෂ්ට කරා නම් අදටත් මේ රටේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ වෙන්න තිබුණා. මේ රටේ මේ ජන සමාජය මේ තරම් ඛේදනීය තත්ත්වයට තල්ලු වෙන්න තිබුණා. ඒක නිසා මේ කාරණා නිසා තමයි අපි විස්තර ඡන්ද දුන්නේ. ඒක නිසාක වශයෙන්ම එදා ඒ වෙච්ච දේ නිවැරදි කරගන්න මේ 22 තුළ අපට අවස්ථාවක් ලැබෙමින් තියෙනවා. අනිත් පැයෙන් බැලුවම මේ සංශෝධනින් හම්බයක් විදිහට නෙමෙයි මේ සංශෝධනේ පෙළ ගැහුනේ මේ ජන සමාජයේ ලක්ෂ ගාන අදහස් දාන මිනිස්සු පාට බැහැලා අරගලයක් කරා. ඒ අරගලේ ප්‍රධාන වෙච්ච කාරණා දෙකයි ගරු මූලාසන අනු සභාපතිතුමා ඔබතුමා දන්නවා. එක් කාරණාවක් තමයි මේ ආර්ථික අර්බුදයේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් ඉල්ලලා දෙවෙනි කාරණාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් මේ සිස්ටම් එක වෙනස් කරන්න කියන කාරණාව ආර්ථික ප්‍රතිසංස්කරණයන් හා සමානවම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය මොහොතක් මේක. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් 100% මේක තුළ ඉෂ්ට නොවුණා වුණත් යම් ප්‍රමාණයක් මේක තුළ වෙනවා. ඒක නිසා ජනමනස තේරුම් නොගෙන ජන සමාජයේ ඕනෑකම තේරුම් නොගෙන මේ 22 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාවට කවරෙකු හෝ විරුද්ධ වෙනවා නම් ඒ මේ සන සමාජයට පස්ස පැත්ත හැරවීමක් කියන කාරණාව සඳහන් කරනවා. දැන් මේ 22 වෙනි විතරක් මේක සම්මත කරලා විතරක් මේ රටේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? ඒ නිසා අපි ආණ්ඩුවෙන් ගෞරවයෙන් ඉල්ලනවා විජේදාස රාජපක්ෂ මැතිතුමා අධිකරණ නැමැතිවරයා විදියට පළ කාරණා දෙකක්. එකක් අපිට පූර්ණ ආණ්ඩුක ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. මොකද මේ ජන සමාජයේ මේ අවුරුදු 44ක් මේ පැස් දාලා පැලස්තර දාලා තියෙන මේ ව්‍යවස්ථාවේ මේ රටේ මිනිසුන්ගේ ඕනෑපාකම් ඉෂ්ට වෙන්නේ නැහැ. එදා 78 මේ ව්‍යවස්ථාව ගේන වෙලාවේ ආචාර්ය අන්නම් පෙරමැත්තම සඳහන් කරා මේ තරම් බලතල ප්‍රමාණයක් ගෙනාවතින් ඕනම කෙනෙක් පිස්සෙක් වෙන්න පුළුවන් කියලා. 78 ඉඳලා බිහිවෙච්ච හැම විධායක ජනාධිපතිවරයෙක්ගේම අවසානයේ සිද්ධ වුණේ එතරම් සුබදායි අවසානයක් නෙමෙයි, අඩි වැඩි වශයෙන් හැම කෙනෙක්ගේම දේශපාලන අවසානයේ සිද්ධ වුණේ ශෝචනීය අවසානයක්. ඒ ශෝචනීය දේශපාලන අවසානය මේ රටේ ජන සමාජය සම්පූර්ණම අරුබුදයට ගෙනියන්න හේතුණයි කියන කාරණාව තමයි 44 වසරක දේශපාලන ඉතිහාසයේ අපිට පේන්න තියෙන්නේ. ඒක නිසා මේ කාරණාවේදී ආණ්ඩුවේ ව්‍යවස්ථාපක සංස්කරණයක් පැහැදිලි වශයෙන්ම අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයාලා ඉන්නේ අරගලයේ ප්‍රතිඵලයක් විදියට. ඒක හම්බයක් නෙමෙයි. ඒක නිසා තමයි අරගලේ නිසා තමයි ඔහුට අගමැතිවරයා බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණේ. ඔහු ඔහුගේ සටන් පාඨය වෙනස් කරේ නැහැ. ගෝටා ගෝහොම් කියන සටන් පාඨය අගමැතිවරයා විදිහට පටවුදු කරා. ඔහු අරගලේ නිසාවෙන් තමයි මේකේ නාම පත් කරපු අනුපාතික ජනාධිපතිවරයා බවට පත් වුණේ. ඒක නිසා 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා ඔහු සැබෑ ලෙසම ජන සමාජය තේරුම් ගන්න පුද්ගලයෙක් නම් මේ ආණ්ඩුක ව්‍යවස්ථාපක සංස්කරණ සඳහා අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාව සඳහා වන ගමන ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්නම් ඔහු 8 වන විධායක ජනාධිපතිවරයා නෙවෙයි, නෙළුම් මාවත විසින් 8 වන ලද විධායක ජනාධිපතිවරයා බවට මේ ජන සමාජයේ හංගොඩු ගැහෙනවා. ඒක නිසා නෙළුම් මාවත විසින් 8 වන ලද ජනාධිපතිවරයා බවට පත් නොවි මේ ජන සමාජයේ හදගැස්ම තේරුම් අරගෙන අලුත් ගමනට යන්න කියන කාරණාව සිහිපත් කරමින් අවසාන වශයෙන් මේ 22 ආණ්ඩුක ව්‍යවස්ථා සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ 225 ගෞරවයෙන් ඉල්ලනවා මේකටවත් දෙයියන්ගේ නාමෙන් එකට එකතු වෙලා අත උස්සන්න බෙදීමක් ඇති කරගන්න එපා. එළිය ජන සමාජයේ 225ටම එකතු වෙලා ගහන වෙලාවේ මේ කාරණාව සම්බන්ධවත් මේ අවම එකකතාවයන් සම්බන්ධවත් එකට එකතු වෙලා 225 මත උස්සන්න කියන කාරණාව ඉල්ලා සිටමින් මේ ආණ්ඩුක ව්‍යවස්ථාපක සංස්කරණය සම්මත කරන සඳහා කාගේ සහයෝගය ලබා දෙන්න අපේ සහයෝගයත් ඉතිහාසයේ අපි හැම මොහොතම මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ලබා දීපු සහයෝගය හා සමානම මේක ලබා දෙනවා කියන කාරණා සිහිපත් කරමින් අධිකරණ නැමැත්තුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ ශක්තිය නොවෙන්න අද මේ 22 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව පුස්සක් බවට පත් වෙන්න තිබුණා. බොහොම ස්තුතියි කාලය ලබා දීම සම්බන්ධව.